先吃，我也想吃。
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සහජන ලද රීති සභාවේ විශේෂ අවසරය ඇතුළු ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් කරු මන්ත්‍රීවරයන්ගේ දැනගැනීම පිණිස මම සභාගත කරමි. ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බල්සල අනුව 2023 නොවැම්බර් 17 දින ඇති අංක 23:58 ඇදීර 66 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය හා එහි උපලේඛනයේ පළ කරමින් කරන ලද ප්‍රකාශනය මම ඉදිරිපත් කරමි.
ලිපි ලේඛනාදී පිළිගැනීම ගරු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත මැතිතුමා.
ගරු කථානායකතුමනි, 2020 වර්ෂය සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ආහාර සුරක්ෂිතතාවය හා කෘෂිකර්මය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ කියා මම යෝජනා කරමි.
ගරු විදුලි බල හා බලශක්තිය මන්ත්‍රී.
2021 වර්ෂයේ සඳහා ලංකා ගල් අඟුරු පෞද්ගලික සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව බලශක්තිය ප්‍රවාහන පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ කියා යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැනීම ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිණිස ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව කාරක සභාවේ සභාපති ගරු මාමිනී වලේබොඩ මැතිතුමනි.
ගරු කථානායකතුමනි, ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට වාර්ෂික වාර්තා දෙකක් ලැබිලා තිබෙනවා. 2022 වර්ෂය සඳහා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ 2021 වර්ෂය සඳහා ජාතික සමාජ සංවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව මම මේ ගරු සභාවට ඉදිරිපත් කරනවා.
මහජන පෙත්සම් පිළිගැනීම බුද්ධික ප්‍රතිරණ මැතිතුමා, සම්පත් අතුගෝරළ මැතිතුමා.
ගරු කථානායකතුමනි, තල්ගස්සල මානම්පිට කළුකොත යන ලිපිණේ පදිංචි MKSR වික්‍රමසිංහ මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නමි.
ගරු HS නන්දසේන මැතිතුමා.
ගරු කථානායකතුමනි, මීගලා කුරක පැටියාව අංක 65 දරන ස්ථානයේ පදිංචි WG සුනිල් පේවරත් මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුර අපේක්ෂා කරන ලෙස ගාමිණී වලේගොඩ මැතිතුමා. ගාමිණී වලේගොඩ මැතිතුමා, ඔබතුමාගේ ප්‍රශ්න.
අහන කථානායකතුමනි,
මහාමාර්ග මැතිතුමා.
ගරු කථානායකතුමනි, මාර්ග කිලෝමීටර් 100 සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කරන ලද මාර්ග සංඛ්‍යාව සංවර්ධන කටයුතු ආරම්භ කළා 13160ක. එම ප්‍රමාණය සමස්ත දුර වශයෙන් කිලෝමීටර් 10847යි. ලක්ෂේ එම මාර්ගවල නම් සංවර්ධන කටයුතු ආරම්භ කරන ලද මාර්ග 13160ක් පමණ බැවින් නම් වෙන්වෙන් වශයෙන් ඉදිරිපත් කිරීමේදී විශාල ලිපිගුරු ප්‍රමාණයක් අවශ්‍ය බැවින් ඒ ප්‍රායෝගික අපහසු බැවින් එම තොරතුරු අඩංගු මෘදු පිටපත් CD 31 භාගත කොට මේ සමග සභාගත කරනවා. එතුමන්ට බලන්න පුළුවන්. ඊයත ව්‍යාපෘති යටතේ මේ වන විට සංවර්ධන කටයුතු අවසන් කර ඇති මාර්ගවල දිග හා සංවර්ධන කටයුතු අවසන් කර නොමැති මාර්ගවල දිග වැඩ නිම කළ මාර්ග ගාන 5201යි. එම ප්‍රමාණය දුර වශයෙන් කිලෝමීටර් 9298යි. සංවර්ධන කටයුතු ආරම්භ කළ වැඩසටහන අවසන් වූ සමස්ත මාර්ග ගාන 7959යි. එම ප්‍රමාණය දුර වශයෙන් 11549. සංවර්ධන කටයුතු සම්පූර්ණ කරන ලද මාර්ග දුර ප්‍රමාණය සහ සංවර්ධන කටයුතු අවසන් කිරීම නොහැකි වූ මාර්ගවල දුර ප්‍රමාණය වෙන්වෙන් වශයෙන් ඉදිරිපත් කිරීමේදී විශාල ලිපිගොනු ප්‍රමාණයක් වන බැවින් ඒ ප්‍රායෝගිකව සැපීම අපහසු නිසා මෙම තොරතුරු මෘදුකාංග පිටපතක් ලෙස සීඩී තැටියක බහක් කොට මේ සමග ඉදිරිපත් කරනවා. ඒ පරීක්ෂා කළ හැකි. ඉහත ව්‍යාපෘති යටතේ මාර්ග සංවර්ධන කටයුතු සිදු කරන ලද කොන්ත්‍රාත්කරුවන් වෙත ගෙවන ලද මුදල හා ගෙවීමට තිබෙන මුදල වෙන්වීම වශයෙන් 2023-10/31 වෙනි දිනට මෙම ව්‍යාපෘති යටතේ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවා ඇති මුදල බිලියන 167.3යි. කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට ඇති මුදල තව බිලියන 5යි. නොහේසේ නම් ඒ මන්ද අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, ඇමතිතුමනි, බොහොම ස්තුතියි. ඉතා පැහැදිලි පිළිතුරක් සැපෙව්වා. දැන් මේ මාර්ග ලක්ෂයේ ව්‍යාපෘති යටතේ ඉදිකිරීම් කරපු බොහෝ මාර්ග වැඩ නිමා කළා වගේම ඔබතුමා පැහැදිලි කළා වගේ ඇතැම් මාර්ග අර්ධ වශයෙන් නිමි කළා, අතරමඟ නතර වුණා. එතකොට බොහෝ අවස්ථාවලදී මේ පාරවල් වල දකින්න ලැබෙන ලක්ෂණයක් තමයි ගල් වැලි ගෙහිල්ලා දාලා අර්ධ වශයෙන් ඉදි කළා, තිබිච්චි පාර කැඩලා ගිහිල්ලා දැන් තිබිච්චි පාරත් නැති, අලුත් පාරත් නැති, ඒ වගේම රජයේට විශාල වැයබරක් නිර්මාණය වෙන තත්ත්වෙකුත් ඇති වෙලා තිබෙනවා. මම හිතන්නේ ඔබතුමාලා මැදිහත් වීම හරහා එවැනි මාර්ග නැවත ප්‍රතිසංස්කරණය කළා අවම පිරිවැයක් යටතේ යථා තත්ත්වයට පත් කරන ක්‍රියාමාර්ගයක් අරගෙන තිබුණා. ඒ යටතේ අපි ඉල්ලා සිටියා. දැන් උදාහරණයක් විදිහට ගත්තොතින් දැන් බලංගොඩ ඉඳලා කල්තොට පාරේ කූරගලට යන කිලෝමීටර් 20 ගානක 20ක් විතර හදලා ඉවර කළා. කිලෝමීටර් 2.5ක 3ක කොටස ඉතුරු වෙලා තිබෙනවා. දැන් පහුගිය කාල පරිච්ඡේදයේ තුල බස් 3-4ක් පෙරළුණා. මිනිස්සු 3-4 දිනෙකගේ ජීවිත අහිමි වෙන තත්ත්වයට පත් වුණා. මම කීප සැරයක් ඉල්ලීමකුත් කළා මේ කූරගල දක්වා දුවන මේ කොටස ඉවර කළ දෙන්න කියලා. ඔබතුමා මෙතෙන්දි පොරොන්දුත් වුණා මේක ඉවර කළ දෙනවා කියලා. නමුත් ඉවර කළ දෙන්න බැරි වුණා. මම ප්‍රශ්නයක් විදිහට අහන්නේ ඒ නැවත බාගෙට හදපු පාරවල් නැවත හදන්න තෝරගන්නකොට මොන පදනමින්ද තෝරගත්තේ කියන එක. ගරු අමතුමනි,
ගරු ඔබතුමා සඳහන් කරන දේ අපි සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හොඳාකාරව දන්නවා. මේ ලක්ෂයේ වැඩසටහන යටතේ පටන් ගත්ත මාර්ග අති විශාල සංඛ්‍යාවක් භාගයක් වැඩ කරලා අතරමඟදී නතර වෙලා යාගත නොහැකි තත්ත්වයට පත් වෙලා මන්ත්‍රීතුමන්ලට ඇමැතිතුමන්ලට දිනපතාම මහා ජනතාවගෙන් චෝදනා එල්ල වෙනවා. මටත් කැබිනට් මණ්ඩලයේ ඇතුළෙත් ඊයේ අමරවීර මන්ත්‍රීතුමා කිව්ව එතුමා ගමන් කරන ගෙදරට යන මාර්ගය මේ ගම්මතුරටත් ගලවලා ගිහිල්ලා මොන තාලෙවත් යන්න විදියක් නැහැ කියලා එතුමත් කියනවා. කැබිනට් මණ්ඩලෙත් කියනවා, මන්ත්‍රීතුමන්ලත් කියනවා, මමත් ගිහිල්ලා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලබාගෙන තියෙනවා, එසේ වෙලා තියෙනවා කියලා. නමුත් අවාසනාව කතානායක තුමනි, අපි අප්‍රේල් මාසේ 2022 ණය ගෙවන්න නැහැ කියපු ගමන් මේ මාර්ග සියල්ල කවුරු ආණ්ඩු කළත් කාගේ රජයක් යටතේ වුණත් හැදෙන්නේ විදේශ ණය ආධාර යටතේ, විශේෂයෙන් ආසියානු සංවර්ධන බැංකුව යටතේ. මේ තත්ත්වය අපි නිලධාරීන්ට ගෙනහිල්ලා පෙන්නලා සාකච්ඡා කළත් ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන ජාතික වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන තෙක් මුදල් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි මොනතරම් උත්සාහයක් දරුවත් කවුරු අයවැයක් ඉදිරිපත් කළත් ඒ අයවැයෙන් එලෙසින් ප්‍රතිපාදන ලබා දෙන්නටත් බැහැ. මොකද මේවර අයවැය ලේඛනයේ ඉදිරිපත් කිරීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළවෙනි වාරිකය අරගෙන දෙවැනි වාරිකය ලබා ගන්නට අවශ්‍ය මූලික කොන්දේසියක් තමයි රාජ්‍ය අයවැයේ ගරු කථානායකතුමනි ප්‍රාථමික ගිණුමේ ශේෂයක් ඇතිවෙන්න ඕන. ප්‍රාථමික ගිණුමේ ශේෂය ඇතිවෙන ආකාරය හදලා තමයි මේ අයවැය මේ ගරු සභාවට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක නිසා ඒ තාක්ෂණික කරුණු ඉවර වෙච්චාම මේ දෙසැම්බර් මාසේ 6 වෙනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රැස් වෙනවා. ලංකාව මේ වැඩපිළිවෙල ඉදිරියට දිග කාලයක් මේ අවුරුදු 4 තුල ගිවිසගත් ආකාරයට කරනවද නැද්ද කියන එක පිළිබඳ සහතිකයක් මේ පාර්ලිමේන්තුවෙන් අවශ්‍ය වෙනවා. ඒ සහතිකය ලැබෙන්නේ මේ අයවැය ලේඛනය හෙට මේ පාර්ලිමේන්තුවෙන් සම්මත වුණාම ඊට පස්සේ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රැස් වෙලා තීරණය කරන්නේ ලංකාව ලෑස්තිද මේ තියෙන තැනින් ගොඩ එන්න කියලා. එහෙම වුණාම අපි විශ්වාස කරනවා ඊට පසුව ණය ප්‍රතිව්‍යුහගතකරණය වෙනවා. මේ අවුරුද්ද අවසන් වීමට ප්‍රථම ඒ සඳහා තියෙන අන්තර්ජාතික සාකච්ඡා තෙලෙසින් යනවා. අපිකරු ජනාධිපතිතුමාගේ මුදල් අමාත්‍ය තුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ. ඒ නිසා ඒ සිද්ධ වූ වහාම මේ පාරවල් ටික පටන් ගන්න පුළුවන්. මම මේ මන්ත්‍රීතුමන්ලට පැහැදිලි කරලා දැනට කිසි දෙයක් හංගන්න දෙයක් නැහැ. මේක තමයි රටේ තියෙන ඇත්තම කතාව. මේ කතාව පිළිගන්නේ නැත්නම් මේක සිද්ධ වෙන්නේ නැත්නම් ණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකේ මේ දෙසැම්බර් මාසෙදී අපිට ලැබෙන්නේ නැත්නම් ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නේ නැත්නම් ඒ අනුව ඒ වැඩපිළිවෙල එකඟ වෙන වැඩපිළිවෙල දිගටම ලංකා ආණ්ඩුව ගෙනියන්නේ නැත්නම් කවුරු ආණ්ඩු කළත් සුමාන දෙකයි රට පවත්වාගෙන යන්න පුළුවන්. අන්තර්ජාතිකව අපි කඩාන වැටෙනවා. ඒක නියතයක්. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු මේ කරුණු දෙක ඉෂ්ට වෙලා ඒ වහාම මේ වැඩ ටික ඔබතුමන්ලාගේ ප්‍රදේශවල ආරම්භ කරන බවට මම සහතික වෙනවා. ඒ ප්‍රමුඛතා අනුපිළිවෙල අනුව
අපි විසින් ඉදිරිපත් කළ තියෙන ඉල්ලීම් ගණනාවක් තියෙනවා. මම ප්‍රාර්ථනා කරනවා ඔබතුමාගේ අර ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ ඥාණයට අපි ඉදිරිපත් කළ තියෙන ඉල්ලීනුත් ගෝචර වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ දෙවෙනි ප්‍රශ්නය ඇසීම සඳහා නිමල් පියතිස්ස මන්ත්‍රීතුමාට අවස්ථාව දෙනවා.
ගරු කථානායකතුමනි, ගරු ඇමතිතුමනි, ඔබතුමාට විශේෂ අවධානයක් යොමු කරන්නට ඕන. ඔබතුමා මම හිතනවා ගරු ඇමතිතුමා ඔබතුමා දන්නා කරුණක් වෙන්නත් පුළුවන්. වලපනේ විශේෂ මාර්ගය පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්නට ඕන. ඌව පළාතේ සිට වලපනේ හිඟුරේවල තෙරිපෑ මාර්ගය රන්දෙනිගල මාර්ගයට සම්බන්ධ කිරීම සඳහා එක දැවැන්ත ව්‍යාපෘතියක්. දීර්ඝ කාලයක් තිස්සේ වලපනේ ජනතාව විශාල වශයෙන් එහෙස මහන්සි වෙලා ගරු සීබී රත්නායක ඇමතිතුමාත් ඒ පිළිබඳව දන්නවා. එතුමා ඒ පිළිබඳව විශේෂ මැදිහත් වීම කරපු හිටපු අමාත්‍යවරයෙක්. දැන් තියෙන ප්‍රශ්නේ තමයි ඒ ව්‍යාපෘතිය අවසාන අධිරේට ඇවිල්ලා දැවැන්ත පාලමකුත් ඉදි කරලා ඒ පාලමේ කටයුතුත් අවසන් කරලා අවසන් අධිරේට එනකොට ඒ ව්‍යාපෘතියේ කාල සීමාව අවසන් වුණා ගරු ඇමතිතුමනි. ඒ නිසා ඒ ව්‍යාපෘතිය අවසන් වුණා වගේම ඒ ව්‍යාපෘතියේ කටයුතු කරපු අය අවසාන අධිරේ පාර සම්පූර්ණයෙන් කඩලා විනාශ කරලා, ඒ කියන්නේ පාර පරිහරණය කරන්න බැරි ආකාරයට තමයි අවසාන අධිරේ ඉතිරිලා තිබෙන්නේ. හැබැයි දැන් මුදල් පිළිබඳ ප්‍රශ්න මතුවෙලා ඒ අවසාන අධියර රන්දෙනිගල මාර්ගය දක්වා සම්බන්ධ කරගන්න බැරි තැනකට පත් වෙලා තිබෙනවා. ඒ නිසා ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා, මම කලින් මගේ පොදු විවාදයේදීත් මම මේ කාරණය සම්බන්ධව මතක් කළා, වලපනේ මැතිවරණ කොට්ටාසයට අත්‍යවශ්‍යයි ඌව පළාතත් වලපනේ හරහා රන්දෙනිගලත් සම්බන්ධ වෙන ගොවි ජනතාවට වගේම මගී ජනතාවටත් විශේෂ පහසුකමක් ලැබෙන අවස්ථාවක්. ඒ නිසා මේ අවසාන අධියරය අපට අවසන් කර දෙන්න කියනවා වගේම ඔබතුමාගේ විශේෂ අවධානයක් යොමු කරලා ඊට අදාළ මුදල් ප්‍රතිපාදන යොමු කරලා කටයුත්ත කඩිනමින් අවසන් කර දෙන්න කියන ඉල්ලීම තමයි ඔබතුමාගෙන් කරන්නේ. බොහොම ස්තුතියි.
ගරු කථානායකතුමනි, මම ඔබතුමාගේ ප්‍රශ්නයටත් එක පොදු පිළිතුරක් දෙනවා. මම සෑම දිස්ත්‍රික්කයේම දිසාපතිතුමත් ප්‍රාදේශීය ලේකම්තුමන්ලත් ගරු මන්ත්‍රීතුමන්ලත් සම්බන්ධ කරගෙන ඒ පළාතේ තියෙන ප්‍රමුඛතාවයේ ලබාගත යුතු මාර්ග පිළිබඳ රැස්වීමක් පවත්වනවා. දැනට අපි දිස්ත්‍රික්ක දෙකක් ඉවර කළා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එවැනි රැස්වීමක් පැවැත්වුවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පැවැත්වුවා. ඒ දෙක ඉවරයි. ඊළඟට ජනවාරි මාසයේ තුලදී ඔබතුමාලාගේ දිස්ත්‍රික්කයේ රැස්වීම අවශ්‍යම පැවැත්වෙනවා. එතනදී අපි මේ සියලු ඉංජිනේරුවන් සහ එතන ඉන්න උසස් නිලධාරීනු, ආයතන ප්‍රධානීනු, රාජ්‍ය පරිපාලනයේ ඉන්න ප්‍රධාන නිලධාරීනුත් එක්ක සාකච්ඡා කරන රැස්වීමට ඔබතුමා සහභාගි වෙන්න හැම දිස්ත්‍රික්කයකම මේ කටයුත්තේ ලෙසින් කරනවා.
බොහොම ස්තුතියි. රෝහණ බණ්ඩාර මහත්තයා, කෘෂිකර්ම මහත්තයාගේ හඬ
මම අහනවා. ගරු කථානායකතුමනි, රෝහණ බණ්ඩාර මහත්තයා අහපු පළවෙනි ප්‍රශ්නයට පිළිතුර ගබඩා 69 කි අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගබඩා පිළිබඳව එතුම අහන්නේ. එම එක් එක් ගබඩාවේ මේ වන විට තිබෙන තොග ප්‍රමාණය 2022 යල නොච්චියාගම සුදුනාඩු 3555යි 2022 යාල තඹුත්තේ ගම 2257යි සුදුනාඩු රතුනාඩු 14595යි සුදුසම්බා 3777යි ඊළඟට කැකිරාවේ නැත වාහල්කඩ D2 සුදුනාඩු 11404යි පදවි ශ්‍රීපුර රතුනාඩු 2400යි පදවි පරාක්‍රමපුර රතුනාඩු 3482යි කීරි සම්බ 202යි පදවි පරාක්‍රමපුර නැවත තියෙනවා බට පොළල් රතුනාඩු කිලෝ 10980යි මේක තමයි තියෙන්නේ ළඟට මේ තුන්වෙනි කොටසට පිළිතුර එම ගබඩා සඳහා රජය විසින් තීරණය කරනු ලබන මිල ගණන් යටතේ ඕනෑම අවස්ථාවකදී ගොවි ජනතාවගෙන් වීමලදී ගැනීම කාර්ය සිදු කිරීමට වීඅලේ මණ්ඩලයේ සූදානම් සිටි මෙහිදී රජය විසින් අනුමත කර ලබා දෙන මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණයන් මත වීමලදී ගැනීම සිදු කරනු ලැබේ විශේෂයෙන් පෞද්ගලික වීමෝල් හිමියන්හා වී ගබඩා නමැති සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි වීමලදී ගැනීම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට වීඅලේ මණ්ඩලයට හැකියාවක් ඇත පිළිතුර අදාළ නෙවෙයි.
ගරු ඇමතුමනි මේ ගබඩා ප්‍රමාණය විශාල වශයෙන් තියෙනවා වගේ මිලදී ගැනීම මං හිතන්නේ ප්‍රමාණවත් නෙවී තියෙනවා කියන එක බොහොම පැහැදිලිව පේනවා. මේ කිලෝ 2000 ගණන් 3000 ගණන් තමයි බොහෝ ගබඩාවල තියෙන්නේ. එනිසා ගිය කන්නේ ඔබතුමාලා සාධනීය විදිහේ මැදිහත් වීමක් සිද්ධ වුණ නැහැ මේ මිලදී ගැනීමට. මිලදී ගැනීම මුල් කාවදියේ වීටික අඩු මිලට ගොවියෙන් ගත්තට පස්සේ වෙළඳ පොලේ ඇති වෙච්ච යම්සි කාරණාවක් නිසා බහු කාලිනව වීමිල ඉහළ යන්න සිද්ධ වුණා. හැබැයි මේ මොහොත වෙනකොට ගොවින් ගත ඉතාම සුවිමිත මිනිසක ගත විතරයි වීදු නිසා අපි දකින හැම මොහොතකම තෙල් දෙන්න ගියා ඩීසල් ටික බෙදනවා කියලා කියනවා. හැබැයි බෙදන්නේ අවසන් වුණාට පස්සේ. පොහොර ටික බෙදන්නේ සමහරලාට අස්වැන්නු නෙලන්න ඕන මෙන්න කියන වෙලාවයි බෙදන්නේ. නිසා හැම දෙයක්ම ගත්තම දැන් ඔබතුමායි මම ගිය සතියේත් කල් ප්‍රශ්න කරා අර පැරෂුට් ඇටි ඒවා අවශ්‍ය පැතිමතවලට අවශ්‍ය වෙලාවට ගිහිල්ලා නැහැ. ඒ වගේ හැම දෙෙම ඔබතුමාලා උත්සාහ කරනවා මුදල් වෙන් වෙනවා මේ රජයේ මහරජණයාගේ මුදල් වෙන් කරලා උත්සාහයක් දරනවා කුෂ්කර්මාන්තයේ ගොඩසින් නගා සිටවන්න. නමුත් නියමිත වෙලාවට මේවා ලැබෙන්නේ නැහැ. ඒ නිසා දැන් තියෙන අපේ දැන් මේ වගේ මේ ගියේ කන්නේ මේ වතුර නිකුත් කරනකොට මම වාරි මාර්ග කමිටුවට ගිහිල්ලා කිව්වා කලාවේ වතුර ටික තියාගෙන රඳවගෙන පොඩි කොටස් වශයෙන් බෙද බෙදා හිටියා. පටන් ගන්න කන්න පටන් ගන්නත් ප්‍රමාද කරා. දැන් අන්න කලාවේ අඩි 6 ගානේ දොරවල් දෙකම ඇරලා දෝරේ ගලාගෙන යනවා කලාවේ දිගේ. එදා කියනකොට ගුව නියගයක් එනවා මෙහෙම දෙන්න බෑ කියලා අපි දන්නවා ප්‍රායෝගිකව මේ කාලේ එනකොට කලාවේ උත්සපේල් කරන ඒ වගේ හැම දෙයක්ම හිතාමතා ප්‍රමාද කරලා ගොවිව අපහසුතාවයට පත් කරන ක්‍රමයක් තමයි. ඒ නිසා මම දැන් වී ගබඩා ගැන කතා වින්දා දැන් කියන්නේ දැන් තියා ඔබතුමාලා සූදානම් දැන් ගිය කන්නේ සල්ලි නෑ කියලා කිව්වා. ඒ නිසා දැන් ලබන කන්නේ යලට වැඩිය වී අස්වැන්නක් ලැබෙන මොහොත. ඒ නිසා වී විල සීග්‍රයෙන් පහළ ගිහිල්ලා ගොවියා ලොකු අපහසුතාවයට පත් වෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා. එනිසා ඔබතුමාගෙන් ඉල්ලන්නේ ඔබතුමාලා වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවද මේ කතාවට දැන් සීමා නොවි ඔබතුමාලා දැන් විඳලා ක්‍රියාත්මක වෙන වී අස්වැන්න නෙලීමට සම්බන්ධයෙන් වී මිලදී ගැනීම සහ සාධාරණ මිලක් ගොවියට ලබා දීමට ඔබතුමාලා සාධාරණ වැඩපිළිවෙලක් සකස් කරනවද ඒක සත්භාවයෙන් සත්‍යම වැඩපිළිවෙලක්ද කියන එක ඔබතුමාගෙන් අහන්න කැමතියි.
අර කතානායකතුමනි කෘෂිකර්ම ශාස්ත්‍රයේ තිබුණු අභියෝගය පිළිබඳව ඔබතුමාලා සියලු දෙනා දන්නවා. ගොවින්ට පෝර ටිකක් නැතුව කිසිම පහසුකමක් නැතුව සල්ලි වලටවත් ගන්න බැරි තත්යක තමයි මට මේ අමාත්‍යාංශය බාර ගන්න සිද්ධ වුණේ. ඒ අනුව අපි අධියරින් අධියර පෝර ලබා දීමේ වැඩපිළිවෙල දියත් කරා. පළවෙනි අවස්ථාවේ යම් ප්‍රමාදයක් ඇති වුණා ගිය වතාවේ යල කන්නේ. ඒ නමුත් මේ වතාවේ මම ඉතාමත් වගකීමෙන් කියනවා පසුගිය කන්නේ නියමිත වෙලාවට අපි පෝර ටික දුන්නා. දුන්නා විතරක් නෙවෙයි මඩ පෝර නොමිලේ දුන්නේ TSP එක නොමිලේ දුන්නේ හැම කෙනෙකුටම නියමිත දිනයටත් පෙර ලබා දෙන්න කටයුතු කරා. ඒ වගේම යූරියා අවශ්‍ය ප්‍රමාණයට සෑම ගබඩාවකටම රැස් කරලා තියන්න කියලා කිව්වා. ඒ ආකාරයට අපිට හිඟයක් තිබුණේ නැහැ. බණ්ඩිපෝර නියමිත වෙලාවටත් කලින්ම ගෙනහිලා ලබා දුන්නා රජයේ පාඩුවකුත් දරාගෙන. පෝරවල කිසිම හිඟයක් ගිය කන්නේ ඇති උනේ නැතේ කියන එක මම වගකීමෙන් කියනවා. කොතනක හරි සිද්ධියක් ඇති වුණා නම් කිසියම් නිලධාරියෙක්ගේ කඩාකප්පල්කාරී කිරීමක් මත තමයි එහෙම සිද්ධින් නැති වෙන්නේ. එහෙම එක තැනක් අපිට වාර්තා වුණා. අපි මේ නිලධාරින්ට විරුද්ධව කටයුතු කරනවා. ඒ අය දේශපාලන පක්ෂක බැඳිලා කටයුතු කිරීම තුළ තමයි වගේ අපහසුතාවල් වලට පත් කළ තින්. ගිය කන්නේ කිසිම ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. ඒකේ ප්‍රතිඵලය තමයි මෑත කාලයේදී ලැබුණු වැඩිම වී අස්වැන්න ගිය කන්නේ ලැබුණා. ගිය කන්නේ තමයි වැඩිම වී අස්වැන්නක් ලබා ගන්න පුළුවන් වුණේ. ඒ නිසා එහා පැත්තේ නියගය නිසා පීඩාවට පත් වුණා විශාල ප්‍රමාණයක් ගම්මතුරෙන් පීඩාවට පත් වුණත් අනිත් ප්‍රදේශවල ඒ අස්වැන්න ගොවීන් ලබාගත්තු බව ඒ ගොවි සංවිධානම අපිට දැනුවත් කළ තියෙන වඩාම වැඩිම ඉතිහාස වැඩිම වී අස්වැන්න සමහර ප්‍රදේශවල ලැබුණේ ගිය කන්නේ. ඒ වගේම ඩීසල් ලබා දීම සිද්ධ වුණේ අපිට ඩීසල් ලබා දීම සිද්ධ වුණේ අපිට ගරු කතානායකතුමනි චීන රජයෙන් ලැබුණු ඉන්ධන සහන ආධාරයක් ඒක බෙදා දෙන්න සිද්ධ වුණේ පනිජ තෙල් නීතිගත සංස්ථාව හරහා. එතකොට තෙල්වල ප්‍රශ්නයක් තිබුණා ඔබතුමාලා දන්නවා කිව්වා තිබුණා පොලින් තිබුණා ඒ අනුව මම පිළිගන්නවා ඒ ලබා දුන්නු ප්‍රමාණය බෙදීමේදී යම් යම් ප්‍රමාදයන් සිද්ධ වුණා කියන එක අපි පිළිගන්නවා. නමුත් හැබැයි හැම කෙනෙකුට අපි දුන්නේ ගොයන් කපන වෙලාවට ඒක ඒගොල්ල ප්‍රයෝජනට ගත්තා කවුරුවත් නොගෙන හිටියේ නැහැ. ඒ අය පාවිච්චි කර හදිසි තැනකදී තමයි ප්‍රමාදයක් ඇති වුණේ. පැරචුට් තැටි කියන එක පළවෙනි මතාවට අපි දැන් මේ දෙනවා ආණ්ඩුව. ඉතින් මේක මේ ක්ෂණිකව මේ අවුරුද්දේ සල්ලි වලින් ඇත්තරම එන කන්නේට මේ කන්නේට නෙමෙයි මේක එන කන්නේට තමයි සැලසුම් කරලා තිබුණේ. මේ අවුරුද්දේ දෙසැම්බර් විතර වෙනකොට අරගෙන ලබන මේ මේ මහ මේ පටන් ගන්න කන්නේ නෙමෙයි ඊළඟ කන්නේට දෙන්න තමයි සාමාන්‍ය සම්ප්‍රදාය වෙන්නේ. නමුත් අපි මේ වතාවේ විශේෂයක් විදියට සලකලා කඩිනමින් මේ කටයුත්ත කළා. දැන්ට ඒක බෙදාගෙන යනවා. ඒ සමහර අය මේ කන්නේට පාවිච්චි කරයි සමහර අය ඊළඟ කන්නේ ඉඳලා පාවිච්චි කරයි. ඉතින් ඒක මේ අලුත් මේ මූල්‍ය අර්බුදයේ මැද්දේ බංකොලොත් වෙච්ච ආර්ථිකයක් මැද්දේ ජනාධිපතිතුමා අපිට මුදල් මාත්‍යතුමා විදියට වෙන් කළ දීපු සල්ලි වලින් තමයි අපි මේ පැරචුට් තැටි අරගෙන බෙදාගෙන යන්නේ. ඒක නැතුව මේ කොහෙවත් හම්බෙච්ච එකක් නෙමෙයි. ඉතින් ජලය නිකුත් කිරීම සම්බන්ධව කියන තියෙන ඒක වාරි මාර්ග අමාත්‍යාංශයට තමයි ඒ කටයුත්ත සිද්ධ වෙන්නේ. නිලධාරීන් අධීක්ෂණය කළා ඒ කටයුත්ත සිද්ධ කරනවා. මං හිතන්නේ එතන අපිට තීන්දුව තීරණ ගන්න බෑ. දේශපාලඥයෝට ගොවි සංවිධානත් එක්ක සාකච්ඡා කළා තමයි ඒ තීන්දුව ගන්න. ඒකට ගොවි නායකයෝ මැදිහත් වෙනවා.
නෑ මම විමිලදී ගැනීම සම්බන්ධව ඔබතුමා උත්තරයක් දුන්නේ නෑ ලබන කන්නේ.
උනිසා කිව්වේ විමිලදී ගැනීම කටයුත්ත ගරු කතානායකතුමනි විමිලදී ගැනීමට අපිට මුදල් ප්‍රතිපාදන ලැබෙන විදියට තමයි අපිට ක්‍රියාත්මක කරන්න වෙන්නේ. මොකද දැන් මහ භාණ්ඩාගාරෙත් කියන්නේ දැන් පෝරත් සහන දීලා ගිනුම් වල දැන් මේ අවුරුද්දේ ගිනුම් වලට සල්ලි දෙනවා. ගිය වතාවෙත් කාබනික පෝර ගන්නත් සල්ලි දුන්නා ආයෙ ගිනුමට සල්ලි දුන්නා. ඉතින් මේ වගේ දේවල් දීලා වීමිලදී ගන්නත් ආණ්ඩුවට සල්ලි දෙන්න බෑ කියන එක තමයි මහ භාණ්ඩාගාරය අපිට කියලා තියෙන්නේ. ඒ අනුව අපි මේ වතාවේ වීමිලදී ගත්තේ අපේ ගොවි භාරකාර මුදලේ මුදල් ප්‍රමාණයක් අපි ලබාගෙන ඒකෙන් තමයි මේ වීමිලදී ගැනීම සිද්ධ වුණේ. මම පිළිගන්නවා වීමිලදී ගන්න ප්‍රමාණවත් පරිදි අපිට බැංකු වලින් සල්ලි ගන්නත් බැරි වුණා. මොකද වීඅලේ මණ්ඩලයත් අවුරුදු ගණනාවක් තිස්සේ පාඩු වෙලා තියෙනවා. සමහරලාට සස්වට දීපු සල්ලිත් එන්න තියෙනවා. මොකද ඒ සස්ව වහලත් දැන් ඉවරයි. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඉතින් වීඅලේ මණ්ඩලයේ මුදල් ඇත්තේ නැහැ. එන කන්නේට උනත් අපේ සැලැස්ම තියෙනවා. අපි සම්පූර්ණ සූදානමින් ඉන්නවා. හැබැයි ඉතින් මුදල් ප්‍රතිපාදන රජයෙන් හෝ බැංකු වලින් ලබා දෙන විදියට තමයි අපිට ඒ කටයුත්ත කරන්න වෙන්නේ. නැතුව මට කියන්න බෑ ඒක කටයුත්ත කරන්න පුළුවන්.
ඔබතුමා ගර්මන්තුමා
ගරු ඇමතුමනි ඔබතුමා කියන කාරණේ බොහොම පැහැදිලි. නමුත් දැන් මේ සල්ලි නැහැ කියලා දැන් ගිය කන්නේත් ওই කතාවම කියලා ඉවරලා වීලට සාධාරණ මිලක් ලැබෙනද ගොවි අපහසුතාවයටපත්. දැන් යල මහ කන්නේ කියන්නේ විශාල අස්සන්න. මේ වෙලාවෙත් සල්ලි නැහැ කියලා මේක වුණොත් ගොවියට අබසරණයි තමයි කියන්නේ. ඒ නිසා ගොවියට සල්ලි අවශ්‍ය නම් ඔබතුමාලා දන්නවනේ අසූචි පොහොර නැවකට විශාල වශයෙන් මුදල්
ලැබුවා.
ඒ වගේ මුදල් ලබාගෙන
තුෂාර ඉන්ද්‍රාමරසේන ඇමතුමා ප්‍රශ්නය අහන්න ඇමතුමා ප්‍රශ්න දෙකකට උත්තර දුන්නා නේද?
කොහොමද කියන විදිය වැඩ කියලා දෙන්නකෝ. මගේ දෙවනි අතුරු ප්‍රශ්නේ තමයි අද වෙනකොට ඔබතුමා දන්නවා දැන් කීරි සම්බා ගෙන්නනවා කියලා වෙළඳ පොලේ හිගයක් තියෙන බොහොම පැහැදිලිව ගිය කන්නේ ඔබතුමා දන්නවා නාඩු වලට වැඩිය කීරි සම්බෝල වී වල මිල බහැර පස්සට බැස්සා. ඒ වෙලාවේ තිබිච්ච වී ටික මං හිතන්නේ කවුරු හරි මුදල්ලා විලදී අරගෙන ගබඩා කරලා ඇති. හැබැයි දැන් අද ඔබතුමා වී හාල් ටික කීරි සම්බා සහල් හිගය ගෙවිනුවෙන් හාල් ගෙන්නන්න යනවා. එතකොට ඒ ගෙන්නන හාල් ප්‍රමාණය ගෙනවට කමන්න වෙළඳපොලේ හිගේ පියවන්න ගෙනවට කමන්න. හැබැයි දැන් වී අස්වැන්න ලබන කන්නේ වෙනකොට මේ ගෙන්නන ප්‍රමාණය වී අපේ රටේ වී අස්වැන්න නෙළන කාල සීමාව වෙනකොට වෙළඳපොලේ අවසන් වෙන ප්‍රමාණය මෙට්‍රික් ටොන් ප්‍රමාණයක්ද ගේන්නේ. ඒ හරහා ලබන කන්නේ වී ගොවියට සාධාරණ මිලක් නොලබෙන ආකාරයේ ක්‍රමවේදයක්ද මේ හරහා සකස් වෙන්න යන්නේ කියන එක තමයි අහගන්න ඕනකම තියෙන්නේ.
ගරු කතානායකතුමනි මේ
සහල් ගෙනීමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ මම පළවෙනියටම කියන්න ඕනේ අපේ ඉතිහාසයේ වැඩිම අස්වැන්නක් මේ කන්නේ අපේ ගොවි ජනතාව මහන්සියලා අපි රජයේ નિયમિત පරිදි කරපු උදව් නිසා විශාල අස්වැන්නක් ඇවිල්ලා තියෙනවා. අපේ අවශ්‍යතාවයේ අවුරුද්දකට මෙට්‍රික් ටන් 25,40,000. හැබැයි අපේ 27,50,000ක සහල් නිෂ්පාදනයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වුණත් අර මම පිළිගන්නවා අපි ළඟ සංචිතයක් නැහැ. මේ සහල් තියෙන්නේ මේ වී තියෙන්නේ මෝල් කට්ටියගේ ළඟ, මහා පරිමාණ කට්ටියගේ ළඟක් තියෙනවා, කුඩා පරිමාණ කට්ටියගේ ළඟක් තියෙනවා, ගොවිල් ළඟක් තියෙනවා. ඉතින් මේවා නිකුත් කරන්නේ නැති නිසා මේ කීරි සම්බවල හිඟයක් ඇති වෙලා තියෙනවා. කීරි නැත්තම් සම්බවලත් යම් හිඟයක් ඇති වෙලා තියෙනවා. හිඟේ තියෙන්නේ මේගොල්ල හංගගෙන ඉන්න. මේගොල්ල මේක එළියට දානව නම් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා දැන් මේ උත්සව සමය එන්නේ පාරිභෝගික අමාත්‍යතුමා කිව්වේ නත්තල් එනවා, ඒ අවුරුදු වෙනවා, මිනිස්සුන්ට කන්න මේ කීරි සම්බා පොඩියකට දෙන්න විදියක් නැහැ කියන කතාවත් සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය සහල් පිළිබඳවත් කතා කරන නිසා තමයි අනුමැතිය ලබා දුන්නේ. හැබැයි අපි කිව්වා ඒ ගේන සහල් රාජ්‍ය ආයතනයක් මැදිහත් වෙලා ඒ සහල් ගෙනීමට කටයුතු කරන්න කියන එකත් ගේනවනම් ඒ වගේම අධියර විදියට ගේන්නත් ඒ වගේම සත්සොස ඇතුළු රාජ්‍යාංශයේ වෙළඳසැල් වලින් පමණක් ඒ සහල් අලෙවි කරන්න කියලා. මේක මාකට් එකට එන්න බෑ. මාකට් එකට ආවොත් තමයි ගොවි ජනතාවට ප්‍රශ්නයක් වෙන්නේ. ඒ නිසා ඒ වගකීම වෙළඳ අමාත්‍යතුමා දරනවා.
හරි ගොමිච්ච. තුෂාරි දිනෙල ඔබතුමාගේ ප්‍රශ්නයක් නෙමෙයි කරු මන්තුමා.
පොඩි බෑලින් කරගෙන මම අපේ අමාත්‍යතුමා.
ඔව්. මොකද්ද?
අර ගදානායකතුමා අපේ අමාත්‍යතුමාගෙන් මම අහන්න කැමතියි. දැන් ඇත්තටම මේ මෙතුම අහපු කාරණේටම යම් සමානතාවයක් තියෙනවා. අද නාඩුවි රුපියල් 120යි. එතකොට සම්භවී යන්නේ රුපියල් 125ට. එතකොට කීරි සම්භවී යන්නේ රුපියල් 150ට. ඊළඟට දැන් ඔබතුමාලා ගෙන්නන බාස්මති එක යන්නේ රුපියල් 850ට හාල් එක. එතකොට ඇත්තටම කොළඹ ගත්තොත් ඔබතුමා මම හිතන අධ්‍යක්ීමක් ඇති. කොළඹ කිසිම ෆුඩ් සිටි එකවත් කඩේකවත් කීරි සම්භා එක බිඳක් හොයාගන්න නැහැ. එතකොට මම අහන්න කැමති දැන් ඔබතුමා කියනවා අපේ වෙළඳාමත්තුමා ලව ගෙන්නනවායි කියලා. හැබැයි ඕක ඔබතුමා දන්නවා අපි කවුරුත් දන්නවා ඕක ওই විදිහට වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම අහන්න කැමති මේ කීරි සම්බව වලට දැන් පළවෙනි එක අර කුඩා ගොවීන්ට දැන් අත්ලා දින ඉරනවා. මොකද දැන් සීනි
කිටියෙන් අහන්න මම
කියනවා. මම කියන්නේ ඔබතුමාලා සාධාරණ මිලක් ගොවීන්ට ලබා දෙන්න පුළුවන් වැඩපිළිලක් හදලා දෙන්නේ කොයි කොයි වෙලේද? මොකද හේතුව රුපියල් 120ට ගියාම නාඩු එක ගොවීන්ට සත පහක ආදායමක් නැහැ. ඒ නිසා මම ඔබතුමා ඉල්ලනවා මොකද්ද ඔබතුමාලගේ වැඩපිළිවෙල කියලා කරුණාකරලා කියන්න.
එකතුමනේ මම කිව්වා අපිට අතිරික්තයත් එක්කම හාල් නිෂ්පාදනයක් මේ අවුරුද්දේ සිදු කරලා තියෙනවා. නමුත් මේ සහල් වී තියාගෙන ඉන්නේ මෝල් කට්ටිය තමයි, මහා පරිමාණ කට්ටියයි පොඩි කට්ටියයි ඔක්කොගේම ළඟ වී තොග තියාගෙන ඉන්නවා. මේ අය ඒ නිසා තමයි මේ හිඟියක් ඇති කරලා තියෙන්නේ. දැන් රුපියල් 300ට විතරක් යන බ්ලැක් මාකට් එකක් තියෙන්නේ. රුපියල් 260 තමයි කීරි සම්බවල සහතික මිල. නමුත් මම පිළිගන්නවා සුපිරි වෙන සැල්වලවත් සත්සවත්
කොහෙවත්
කඩේක මේ සහල් නැහැ. ඒ නිසා තමයි වෙළඳ අමාත්‍යතුමා ඉල්ලීමක් කරේ රාජ්‍යාංශයේ වෙළඳ සැල් හරහා විකුණන්න මේ සහල් ප්‍රමාණයක් ගේන්න දෙන්න කියලා. අපිට මේ වෙන පාලනය කරන ක්‍රමයක් නැහැ. මේ ගබඩා වලින් ගන්න බෑ. ඒ නිසා තමයි අපි මේ හාල් ටික ගේන්න දෙන්නේ. නමුත් ඒ සහල් පිට වෙළඳ පොළට යන්න විදියක් නැහැ. එතුමා මේ වගකීම දරාගෙන කටයුතු කරන ඒ නිසා සාධාරණයක් ඇති වෙයි.
බොහොම ස්තුතියි තුෂාර ඉන්ද්‍රනිල් අමරසේන මහත්මයා විදිබර මහත්මයාගෙන් ප්‍රශ්න ඇසීමට.
මම අහනවා කතානායකතුමනි.
විදිබර මහත්මයාගේ ප්‍රශ්න.
අර හරි දෙකක් අල්ලන්න. අර කතානායකතුමනි.
මුතුමාරු.
එතුමාට මාරු වුණාද එතෙන්ට?
අර කතානායකතුමනි. එතුමා අහන පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ 20/23/6 දිනට අනියම් කොන්ත්‍රාත් හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය හා ලංවීම අතර ඇතිකරගත් ගිවිසුම් ප්‍රකාරව අවශ්‍ය නිපුණතා සම්පූර්ණ අය ලංවීමට බඳවා ගැනීමේ පන්දරමින් සේවය කරන NVQ පුහුණුවන්නන්ද ඇතුළුව මුළු සේවය කරනු ලබන සේවක සංඛ්‍යාව 23,808ක් වෙනවා කියන එකයි, මෙයින් 21,139ක් ස්ථිර සේවයේ යෙදෙනවා කියන එක එතුමට පළවෙනි උත්තරයේ විදිහට ලබා දෙනවා. ඊළඟට එතුමා අහන දෙවෙනි ප්‍රශ්නේ A2
වර්ෂ 2020 සිට 2023 සැප්තැම්බර් මාස දක්වා අනියම් කොන්ත්‍රාත් හා NMQ පුහුණුවන්නන්ද ඇතුළුව මුළු ලංවිම සේවකයන්ට වැටුප් හා දීමනා ගෙවීම සඳහා සහ වෙනත් පහසුකම් ලබා දීම සඳහා වැය කර ඇති මුදල පහත දැක්වේ. ඒ මුදල වෙන්නේ 2020 දී බිලියන 34ක්, 2021 දී බිලියන 37ක්, 2022 දී බිලියන 41ක්, 2023 දී මේ 9 මාසේ 30 වෙද්දී බිලියන 30ක්. ඒක බිලියන 30කුත් මිලියන 363ක් මේ ආකාරයෙන් සඳහන් වෙනවා. ඒක අපි සභාගත කරනවා. ඊළඟට ආ ප්‍රශ්නේ පළවෙනි උත්තරය වෙන්නේ වර්ෂ 2020 සිට 2023 සැප්තැම්බර් මාස දක්වා කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන ඇති සේවකයන් සංඛ්‍යාව 81ක් වේ. එමෙ එක් එක් වර්ෂවලදී කොන්ත්‍රාත් පදනම මත බඳවාගත් සේවකයන් සංඛ්‍යාව 5කින් දක්වනවා කියලා. 2020 දී 27 දෙනෙක් බඳවගෙන තියෙනවා. 2021 දී 17 දෙනෙක් බඳවගෙන තියෙනවා. 2022 දී 6 දෙනෙක් බඳවගෙන තියෙනවා. 2023 9 වෙනි මාසේ 30 වෙනිදා වෙද්දී 31 දෙනෙක් කොන්ත්‍රාත් පදනම මත බඳවගෙන තියෙනවා. 2023 වර්ෂ තුල ලංවිම කටයුතු සඳහා ඒකට හේතුවත් අපි පහතින් දක්වලා තියෙනවා. 2023 දී වැඩි වුණේ කොන්ත්‍රාත් පදනම කුමක්ද කියන එක. ලංවිම කටයුතු සඳහා කිසිදු සේවකයෙකු කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට අවශ්‍යතාවයක් නැතිබුණත් සුජිස් පෞද්ගලික විදුලි බලාගාරයේ ලංවිමට මිලදී ගැනීමත් සමග ඒ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා වූ අවශ්‍යතාවය මත එහි සේවය කළ 31ක් වූ පුහුණු කාර්ය මණ්ඩලය ලංවිමට කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන ඇත. 2020 වර්ෂයේ සිට 2023 සැප්තැම්බර් මාස දක්වා කොන්ත්‍රාත් පදනම මත බඳවාගත් සේවකයන් සංඛ්‍යාව 81ක් වන අතර මෙයින් දැනට සේවයේ නියුක්තව සිටින ගණන 56කි. මේට අමතරව 2020 සිට 2020ට පෙර සිට කොන්ත්‍රාත් පදනම මත සේවයට බඳවාගෙන මේ දක්වා සේවය කරනු ලබන සේවකයන් සංඛ්‍යාව 31ක් වන අතර මේ අනුව දැනට සේවයේ නියුතු මුළු කොන්ත්‍රාත් සේවක සංඛ්‍යාව 92ක් විදිහට ගරු මන්ත්‍රීතුමා මේ සභාවට ඉදිරිපත් කරනු ලබනවා. විශේෂයෙන්ම 2023 පෙර මේ බඳවා ගැනීම සිදු කර ඇත්තේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ වන අතර එම ව්‍යාපෘති කළමනාකරණ ඒකකවල කාර්යයන් අවසන් වීමේදී සේවය අවසන් කිරීමට හැකිවන පරිදි ස්ථාවර කාලීන කොන්ත්‍රාත් පදනමින් මෙම බඳවා ගැනීම සිදු කර ඇත. එලෙස බඳවාගත් අය යාන්ත්‍රික ඉංජිනේරු, සිවිල් ඉංජිනේරු, සිවිල් අධිකාරී, සමාජ ආරක්ෂණ නිලධාරී, ඉඩම් නිලධාරී, කාර්මික සහායක, රියදුරු හා කම්කරු යන තනතුරු දරනු ලබයි. ආ ප්‍රශ්නේ දෙවෙනි උත්තරය වෙන්නේ 2020 වර්ෂයේ සිට 2023 සැප්තැම්බර් මාස දක්වා කොන්ත්‍රාත් පදනම මත බඳවාගත් සේවකයන් 81 දෙනාගේ නම් ඇමිනුම් අංක 1 දක්වලා තියෙනවා. ඔවුන්ට ගෙවන ලද මුදල අපි ඔබතුමාට ඉදිරිපත් කරන්නම්. 2020 දී මිලියන 9කුත්, 2021 දී මිලියන 42කුත්, 2022 දී මිලියන 64කුත්, 2023 මේ 9 වෙනි මාසේ 30 වෙද්දී මිලියන 59කුත් වෙන විදිහට. ඊළඟට එතුමා අහන ආ ප්‍රශ්නේ 3 වෙනි උත්තරය වන්නේ ලංකා විදුලි බල මණ්ඩලයේ අනුමත සේවකයන් සංඛ්‍යාව 26783යි. 2023 6 වෙනි මාසේ 30 දිනට ලංවිම ස්ථීර සේවකයන් සංඛ්‍යාව 26783 අනුමත වුණාට ස්ථීරව සේවයේ යෙදෙන්නේ 21139ක් කියන එක මේ සභාවට ඉදිරිපත් කරමින් පුරප්පාඩු 5644ක් තියෙන බව සඳහන් කරනවා. 2023 වර්ෂය තුළ කොන්ත්‍රාත් පදනම මත කිසිදු සේවකයෙකු බඳවා නොගත් අතර අත්‍යවශ්‍ය තනතුරු සඳහා පමණක් සීමා සහිතව කොන්ත්‍රාත් බඳවා ගැනීම සිදු කර ඇත්තේ විශේෂයෙන්ම ලංවිම සංවිධාන ව්‍යුහයට ස්ථීරව ඇතුළත් නොවන ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ සඳහා කියන එක මේ ගරු සභාවට ඉදිරිපත් කරමින් එතුමහන ඈ ප්‍රශ්නයට අදාළ නොවේ ගරු මන්ත්‍රීතුමා.
බොහොම ස්තුතියි ඇමතිතුමා. සේවකයන් හා සම්බන්ධව තමයි මම ප්‍රශ්න යොමු කළේ. නමුත් මගේ අතුරු ප්‍රශ්නය පළවෙනි අතුරු ප්‍රශ්නය දැන් මේ වෙනකොට විදුලි බිල 100ට විශාල ප්‍රමාණයකින් 100ට 400කින් පමණ වැඩි වෙලා එතකොට සියලු බර මේක භාණ්ඩාගාරයට භාණ්ඩහා සේවාවලට මේ සියලුම මිල වැඩි වීම යනවා එතකොට විදුලිය කැපීම පිළිබඳව විශාල අමානුෂික ක්‍රියාවලියක් ඒක කොන්ත්‍රාත් පදනම මත බඳවාගත් කණ්ඩායමක් මගින් මේ දවස දෙක පරක් වෙලෙව්වත් අර ගහේ වැටිච්ච මිනිහට ගොනා යනවා වගේ විදුලිය සිඳලීමක් සිද්ධ වෙනවා ආය ආපහු වැඩි මුදලක් ගෙවලා ආපහු ගන්න සිද්ධ වෙනවා ඒ වගේ ප්‍රශ්න රාශියක් තියෙනවා මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ දැන් තමුන්නාන්සලා කැබිනට් තීන්දුවක් අරගෙන තියෙනවා මේ පාඩු ලබන විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන්න තමුන්නාන්සලා තීන්දුවක් අරගෙන තියෙනවා එතකොට මේ ප්‍රතිව්‍යුහගත කරනවා නම් ඒක කොටස් කීයක් යටතේද එතකොට මේ තමුන්නාංශ කියවපු අනියම් පදනම සහ කොන්ත්‍රාත් පදනම සහ ස්ථිර සේවය යෙදෙන සේවකයන්ගේ රැකියාවල සුරක්ෂිතභාවය කොහොමද මේ ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් දැන් මේ මිනිසුන්ව දරා ගන්න බැරි ආකාරයට තියෙන විදුලි බිල අඩු කිරීමක් කළ හැකිද
ප්‍රශ්න තුනයි ගරු මන්ත්‍රීතුමනි
නෑ ඒක තමයි මම ඒක ප්‍රශ්නේ මේ කදානා කිතුමනි අහන්නේ එහෙම අඩු කරගත හැකිද එතකොට අර අනුමැතිය දෙන්න තියෙන සෝලා පැනල් වලට අනුමැතිය ලැබෙයිද අපේ රටේ සමස්ත සැපයුම් පද්ධතියට නිසි පිළිතුරු ලැබෙයිද මේක කොයි විදිහකටද මේ ප්‍රතිව්‍යුහගත කරන්නේ කරන්න කියන එක මම දැනගන්න කැමතියි
ඔව් මං හිතන්නේ ගරු මූලාසනේ ගරු කතානායකතුමනි විශේෂයෙන් මෙතුමා අහන ප්‍රශ්නෙට උත්තරය මං හිතන්නේ මෑතකදීම පාර්ලිමේන්තුවට මේ ප්‍රතිව්‍යුහගත කරන වාර්තාව ලබා දෙනවා මේ වෙද්දි කැබිනට් මණ්ඩලය ලබා දීලා තියෙනවා එහි ප්‍රධාන විදිහට මේ ප්‍රතිව්‍යුහගත කිරීම තුලින් විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා ආයතන පිහිටවගෙන යම්කිසි තරගකාරීත්වයක් තුළ විදුලිය මිලදී ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාවක් ලබා දෙනවා එනිසා මේ ක්‍රමවේදය වෙනත් රටවල් වල අධ්‍යයනය කරලා බලලා කලාපීය රටවල් වලත් අධ්‍යයනය කරලා බලලා ගත්තු තීන්දුවක් ඒකට කමිටුවක් පත් කරලා මේ වෙද්දී කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලයට නීතිපතිවරයාට ඉදිරිපත් කරලා තියෙනවා ඒ නිසා මේ සම්ප්‍රේෂණය කිරීම නිෂ්පාදනය කිරීම බෙදා හැරීම ඒ යන කරුණු කාරණා සියල්ල වෙනත් කොටස් වලට බෙදලා ඒ කොටස් ස්වාධීනව කටයුතු කරන්න මේ පද්ධතියට විදුලිය මිලදී ගැනීම සඳහා කටයුතු කරන්න වැඩපිළිවෙලක් විදුලි බල මණ්ඩලය මේ වෙද්දී ප්‍රතිව්‍යුහගත කරන කමිටුව මගින් සැලසුම් කරලා තියෙනවා ගරු මන්ත්‍රීතුමා
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්න නෙමෙයි මට පොඩි අපහැදලි කිරීමක් තිබුණා තමුන්නාංශයේ පළවෙනි ප්‍රශ්නේ තමුන්නාංශ කියනවා මේ පෞද්ගලික ආයතන වලට මේ විදුලි සම්පාදනය පිළිබඳ වගකීම් බාර දීලා පාරිභෝගිකයට ලාභ සහගතව විදුලිය ලබා ගැනීමේ ඉඩ ප්‍රස්තාව ලබා දෙනවා කියලා. එතකොට විදුලිය පාරිභෝගිකයට සුනිල් ටෝන නම් X කම්පැනියෙන් නිමල් ටෝන නම් Y කම්පැනියෙන් එහෙම ගන්න ක්‍රමවේදයක් ගැනද මේ කියන්නේ?
මං හිතන්නේ ඔබතුමාට මේක සවිස්තරාත්මකව දැනගන්න පුළුවන් මේ කමිටු වාර්තාව ඔබතුමාගේ අතට මෑතකදීම ලැබෙනවා. ඒ නිසා අපි පැහැදිලිවම ඔබතුමා අධ්‍යයනය කරලා බලන්න කලාපීය අනෙකුත් රටවල් වල මේ වැනි විදුලි නිෂ්පාදන කරන ආයතන තියෙනවා. ඒ විදුලි නිෂ්පාදක කරන ආයතන ඒ විදුලිය මිල ගණන් දිනපතා සතිපතා මාස්පතා මේ වෙළඳපොළට ඉදිරිපත් කරනවා. එතකොට ඔබතුමා කියන ආකාරයට ඔය X ට හරි Y ට හරි Z ට හරි ඔය ආකාරයෙන් මේ ආයතන වලින් විදුලිය මිලදී ගන්න ගිවිසුම් ගත වෙන්න පුළුවන්. ඒ වගේම ජාතික පද්ධතිය තුළ තිබිය යුතු ජලවිදුලි බලාගාර ජාතික පද්ධතිය තුළ තියාගන්නවා කියන පදනම මත තමයි මේ පෞද්ගලික බලාගාරවලට මේ වැඩපිළිවෙල ලබා දෙන්න මේ තියෙන කමිටුව තුළ සාකච්ඡා වෙමින් පවතින්නේ. ඒ කමිටුව තුළ සාකච්ඡා වෙච්ච දේ පාර්ලිමේන්තුවට ආපුවාම සංශෝධන ඔබතුමාලට ගේන්න පුළුවන්. යෝජනා ඔබතුමාලට ගේන්න පුළුවන්. දැනට කතා කරගෙන යන්නේ ඔය ඔබතුමා කිව් ආකාරයේ වැඩපිළිවෙලට සමගාමී වැඩපිළිවෙලක් තමයි.
හරි බොහොම ස්තුතියි. කිංග්ස් නෙල්සන් මැතිතුමා. ඔබතුමා ප්‍රශ්න කීයක් ඇහුවද? ප්‍රශ්න 10ක් විතර අහලා දැන් විනාඩි 10ක් ගත්තා මේ වැඩේට. කිංග්ස් නෙල්සන් මැතිතුමා.
ඇබ්සන්ට්.
ප්‍රශ්න 10ක් විතර ඇහුවා. රවුෆ් හකීම් මැතිතුමා. හරි කෙටියෙන් අහන්න කෙටියෙන් අහන්න.
ඇමතුමා මම තමුන්නාසගෙන් පළවෙනි ප්‍රශ්නේ පැහැදිලි කර ගැනීමක් ඇහුවේ. මම ඒ අහපු එකනොත් තමුන්නාස මට පැහැදිලි උත්තරයක් දෙන්නේ
නැහැ.
මගේ දෙවෙනි ප්‍රශ්නේ අහන්න කලින් මේක නැෂනල් ග්‍රිඩ් කියලා එකක් තියෙනවා. ඒක උනේ ජාතික පද්ධතියට ඇතුළත් වෙන සැපයුම වෙන වෙනත් පාරිභෝගිකයන්ට වෙනත් වෙනත් මේ රැහන් වලින් දුරකථන කම්බි වලින් ලයිව් විදුලිය ලබා ගන්න පුළුවන්කමක් අපි දන්නේ නැහැ. මගේ දෙවෙනි ප්‍රශ්නේ දැන් මේ වෙනකොට නොරොච්චෝලේ බලාගාර තුනෙන් එකක් අක්‍රිය වෙලා කැලණිතිස්ස බලාගාරය අක්‍රිය වෙලා. එතකොට කැලණිතිස්ස බලාගාරය නැවත පද්ධතියට එකතු කරන්න සති 3ක වගේ කාලයක් යනවා කියනවා. එතකොට දැන් මේ අධික වර්ෂාවක් එක්ක ජලාස පිරීලා ජල විදුලිය නිෂ්පාදනය කිරීමේ අවස්ථාව ඉතාම වැඩි වෙලා තියෙනවා. එතකොට ඒක එහෙම වැඩි වෙනකොට මේ ජාතික සැපයීම් පද්ධතිය යම් යම් මේවා මේ විදිහට අක්‍රිය වීම තුල මෙතනත් මොනහරි ක්‍රියාදාමයක් සිද්ධ වෙනවද පිටස්තරයෙන් මේ පද්ධතියට විදුලිය ලබා ගැනීම හා සම්බන්ධයෙන්? අර බලාගාර හදිසියේ කැඩිලා ඒ වගේ හිගයක් මතු කරලා එහෙම සිද්ධියක් වෙනවද කියන එක තමයි මම අහන්නේ.
ගරෝ මේ කතානායකතුමනි, මං හිතන්නේ කිසිදු ආකාරයෙන් එතුමන්ලායි අවිශ්වාස කරන ක්‍රියාවලිය විදුලි බල මණ්ඩලය හරහා වෙන්නේ නැහැ. විදුලි බල ඕනම යන්ත්‍රයක් ඕනම බලාගාරයක් අඩපණ වෙන්න පුළුවන්, කැඩෙන්න බිඳෙන්න පුළුවන්. ඒ නිසා ඒ කැඩිච්ච වෙලාවට මං හිතන්නේ මේ වෙලාව විදුලි බල මණ්ඩලයට ඒක බලපාන්නෙත් නැහැ. අපි 60%කට ආසන්න ප්‍රමාණයකින් ජල විදුලිය මේ වෙද්දි නිෂ්පාදනය කරනවා. ඒ නිසා පෞද්ගලික බලාගාරවලට වෙනත් ගිවිසුම් වලට යන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා මං හිතන්නේ ප්‍රශ්නෙට පිළිතුර ප්‍රමාණවත් වෙන්නේ නැති ඒ අවිශ්වාසය විදුලි බල මණ්ඩලයට තියන්න අවශ්‍ය නැහැ කියන්නේ.
කිංග්ස් නැෂන් මැතිතුමා ඇබ්සන්ට්, රවුෆ් හකීම් මැතිතුමා වාරි මාර්ග මැතිතුමාගේ ඇසීමට
මම අහනවා.
මට උත්තර දෙන්න ගරු මැතිතුමා.
ගරු කතානායකතුමනි, ගරු රවුෆ් හකීම් මන්ත්‍රීතුමන්ගේ ප්‍රශ්නයේ පළවෙනි ප්‍රශ්නයේ පළවෙනි කොටසට පිළිතුර ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් වික්ටෝරියා නේවාසික කළමනාකරණ කාර්යාලයේදී ඉඩම් බැහැර කිරීම සඳහා 2004/12/27 වන දින ඉඩම් කච්චේරයක් පවත්වා පුද්ගලයන් තෝරාගෙන ඉඩම් කැබලි ලබා දී නොමැත. පවසන දිනේදී ලබා දී නොමැත. දෙවෙනි කොටසට පිළිතුර, ඉහත පිළිතුර අනුව ඉඩම් කච්චේරයක් පවත්වා නොමැති බැවින් පර්චස් 10/15 බැගින් තක්සේරු වටිනාකම අයකර නොමැත බැවින් තක්සේරු වටිනාකම ගෙවීමට නියම කර නැත. ආ ප්‍රශ්නයේ පිළිතුර, අදාළ පුද්ගලයන් තෝරාගෙන ඉඩම් ලබා දී නොමැති බැවින් ඔප්පු නිකුත් කිරීමේ අවශ්‍යතාවයක් නොමැත. ඈ ප්‍රශ්නයට පිළිතුර අදාළ නොවේ.
මගේ පළවෙනි ප්‍රශ්නය කතානායකතුමනි, මම විමතියට පත් වෙනවා මේ අමතුමා කියනවා මේ ඉඩම් ලාමීන්ට මේ ඉඩම් ලබා දීලා නැති බව. නමුත් මේ වික්ටෝරියා ජනපද දෙකක්, රජවැල්ල සහ රජවැල්ල උතුර කියන මේ ජනපද එතන පවතිනවා. මිනිස්සු ගෙවල් තනාගෙන සිටිනවා. නේවාසිකාගාර කළමනාකාරු ඇවිල්ලා මේ පදිංචිකරුවන්ට බල කරනවා නැවත තක්ෂීර කරපු වැඩිම මුදලක් ගෙවන්නයි කියලා. අපි ළඟ ලිඛිතව ඒ ගැන ලියකියවිලි තියෙනවා. ඔබතුමා මේක පොඩ්ඩක් හොයලා බලන්න. මොකද මේක ඔබතුමා තරයෙන්ම සම්පූර්ණයෙන්ම මේක මේ නිෂ්ප්‍රභා කරනවා. නමුත් එතන ඉඩම් කච්චියක් තියලා ඒ මේ ඉඩම් ලබා දුන්නු බවත්, එතන ගෙවල් තනා තියෙන බවත්, මේ නේවාසිකාගාර කළමනාකරු නිතර ඇවිත් මේ අයට බලපෑම් කරන බවත් මම දන්නා කාරණා. මේ අපේ මන්ත්‍රීවරුත් දන්නා කාරණයක්. මේ 45 දෙනෙක් ඉන්නේ. මේ අයට ඒ නිසි පරිදි ඒ ඔප්පු ලබා දීමට ඔබතුමා කටයුතු කරනවාද?
ගරු කතානායකතුමනි, ඔබතුමා, ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා අහපු ප්‍රශ්නයේ දිනයක් දීලා තියෙනවා 2004/12/27 කියලා. ඒකට තමයි මම පිළිතුර සැපෙව්වේ. එහෙම නැතුව වික්ටෝරියා හා කොත්මලේ ජලාශ ඉදිකරන වෙලාවේ අහිමි වූ ව්‍යාපාර හා පදිංචි ඉඩම් වෙනුවට විකල්ප වාණිජ ඉඩම් හා විකල්ප නිවාස ඉඩම් විශාල ප්‍රමාණයක් අවස්ථාවන් කිහිපයකදී ලබා දීලා තියෙනවා. ඒ ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ, ඒ වගේම රජයේ ඉඩම් ආඥාපනත යටතේ ගොඩ ඉඩම් වාරිර ඉඩම් වර්ෂා පෝෂිත ඉඩම් නිවාස වාණිජ ආයෝජන ව්‍යාපෘති විහාරස්ථාන සහ පූජා භූමි රාජ්‍ය ආයතන හා සමිති සමාගම් ආදී වශයෙන් ඉඩම් බැහැර කිරීම කරලා තියෙනවා 7245ක්. මම මේ ඔබතුමා දිනයක් දීපු නිසායි මම එදා ඒකට කිව්වේ. නමුත් ඔබතුමා අවධානය යොමු කරන එක පිළිබඳව අපි සොයා බලන්න කටයුතු කරනවා.
මේ මේ මම ඔබතුමාගෙන් දෙවැනි ප්‍රශ්නය දැන් මේ කාරණාවේ යම් පැටලෙල්ලක් තියෙන්න පුළුවන්. නමුත් ඔබතුමාට මම හරි ලියකියවිලි මම ලබා දීලා තියෙනවා. නමුත් මේ ගැන නැවත වාරයක් සොයා බලලා විශේෂයෙන්ම මේ අයවැයේදී ජනාධිපතිතුමන් ප්‍රකාශය කළ පරිදි ඉඩම් නැති ඉඩම් ලාභීන්ට රජයේ ඉඩම් නොමේ ලබා දෙන්නටත් සින්නක්කර ඔප්පු රජයේ ප්‍රධාන හැටියට ලබා දීමටත් දැන් පොරොන්දු ලබා දීලා තියෙනවා. ඒ සංකල්පයේ උඩවත් මේ දුප්පත් පවුල්වලට දැනට තමන් පදිංචියේ ඉඩම්වල නීත්‍යානුකූල අයිතිය පැවරීමට ඔබතුමා කටයුතු කරන්නේද?
ගරු කතානායකතුමනි, ඔබතුමා විශේෂ කරලා පිරිසක් ගැන කියනවා නම් ඒ පිළිබඳව අපිට විශේෂයෙන්ම ප්‍රධාන පත්‍ර හෝ දීමනා පත්‍ර ලබා දීමට කටයුතු කරන්න පුළුවන්. ආයවැයෙන් නෙමෙයි, අපේ දැනටමත් මහවැලි අධිකාරිය විසින් ලබා දීමේ කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ ව්‍යාපෘතින් දෙක කරලා ගොඩක් කල් සමහර වෙලාවට අඩුපාඩු සිදු වෙච්ච තැන් ඇති. ඔබතුමා විශේෂ කරලා තැනක් කියනවා නම් අපි ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කරලා දීමනා පත්‍ර ලබා දෙන්න කටයුතු කරන්න.
ගරු කතානායකතුමනි, ගරු කිංස් නෙල්සන් මන්ත්‍රීතුමා වෙනුවෙන් කාන්තා ළමා කටයුතු හා සමාජ සයිබර් ගැන්වීමේ අමාත්‍යතුමාගෙන් මම ප්‍රශ්න අහනවා.
ගරු ඇමතිතුමා
සභාගත
කරනවා. 27-2 යටතේ ප්‍රශ්නය සදි ඔබතුමාගේ ප්‍රශ්නය අපි ගන්න. මොකද්ද මන්ත්‍රී?
කතානායකතුමනි, මම ඔබතුමාට උදේ කතා කරලා කිව්වේ කරු කතානායකතුමනි ඊයේ අවස විශේෂයෙන්ම මම
මන්ත්‍රීතුමා වරප්‍රසාද ප්‍රශ්නේ ඊළඟට එන්නේ
27-2 පස්සේද ගන්න යන
කරු දෙකෙන් පස්සේ. ඔව්,
ඒක ටිකක් වෙලා යන නිසා මම විනාඩි 5යි ගන්න කරු සමා වෙලා මට දෙන්න අවස්ථාව මේ කරු කතානායකතුමනි. විශේෂයෙන්ම ඊයේ දිනේ අවස විවාදය යන අතරතුරදී විශේෂ අවනාදාන ඇමතිවරයා ඇවිල්ලා කරුණු පැහැදිලි කිරීමක් කරනවා. මම ප්‍රශ්න දෙකයි අහන්නේ කරු කතානායකතුමනි. මේ ස්ථාර නියෝග 22 සඳහන් වෙනවා පාර්ලිමේන්තු කටයුතු. මේ පාර්ලිමේන්තු කටයුතු තුළදී කරු කතානායකතුමනේ විශේෂයෙන්ම මන්ත්‍රී නිවේදන පෞද්ගලික පැහැදිලි කිරීම වරප්‍රසාද. ඊට පස්සේ ප්‍රධාන කාරණා යන්නේ කරු කතානායක. ඒ කියන්නේ විවාදය 3:45 විතර මම කිව්වයි කියන කාරණයක්. ඒක පුළුවන් අමිතවරේට හෝ මන්ත්‍රීවරේට යම් විවාදයකදී කවුරු හරි නමක් ගමක් කිව්වා නම් ඒක ඔහුට පිළිතුරු දෙන්නයි අයිතිය තියෙන්නේ. හැබැයි කරු කතානායකතුමනේ මගේ විවාදය තුළ අම්බුලුවාව ඒ පන්සල සහ ජෛව විවද්ද මධ්‍යස්ථානයේ පිළිවෙල මම කතා කරා. මම ඉතාල වගකීමෙන් කියනවා මම කාගවත් නමක් කිව්වේ නෑ ගරු කතානායක. ගරු රාජ්‍ය ඇමතිගේ නම කිව්වේ නෑ. හැබැයි එතුමාගේ නම කිව්වා කියලා මුලසුන නොමග යවලා. එතුමා අවස්ථාවක් කරන් තියෙනවා ගරු කතානායකතුමනි. මම ඉතාලම ගෞරවයෙන් ඔබතුමා ඉල්ලීමක් කරනවා මුලින්ම මේ ස්ථාවර නියෝග අනුව මේ පාර්ලිමේන්තු කටයුතු ගරු සභානායකතුමනි ක්‍රියාත්මක වෙමින් බැහැර වෙලා. එතකොට කතිකලයිස්තුවක් හදලා තියෙනවා. ඒ කතිකලයිස්තුවේ විනාඩි 5ක් අරගෙන මේ පැහැදිලි කිරීමක් අමාත්‍යංශ පැහැදිලි කිරීමක් නෙවෙයි. ඒක කරු කතානායකතුමා ඔබතුමාට උදේ හම්බෙලා වරප්‍රසාදයක් ඇරිර මම ඉල්ලීමක් කරා. ඔබතුමායි ගෞරවනීය අවසරය දුන්නා මේ නීති ප්‍රකාර. හැබැයි එහෙම නොවි ඒ ඇමතිවරයාට විශේෂසේ සලකලා ඒ අවසරය දුන්නේ කොහොමද කොතනින්ද කියන කාරණේ ඔබතුමා ගෞරවයෙන් හොයලා බලන්න. මොකද මේවා කියන්නේ ඒ දෙවෙනි කාරණේ කරු කතානායකතුමනි. එතුමා මට චෝදනා කරලා තිබුණා ඒ චෝදනා වලට පොඩි උත්තරයක් දෙන්න. ඇතරම මේ අම්බුලාව මේ පනත සම්මත කළ ගරු කතානායකතුම මේක විගණනය කළා කෝටි 1000ක හොරගමක් සිද්ධ වෙලායි කියලා මම සභාගත කරා. ඒ සභාගත කිරීම තුළ එතුමා ඇවිල්ලා කිව්වා ඒක කරේ නෑ නෑ ඒක හරි ඒක එතුමා ඔප්පු කරන්න. හැබැයි මට චෝදනා කරා ගරු කතානායකතුමනි. මේ චෝදනා කිරීම ස්ථාවර නියෝග විශේෂයෙන් මම ඔබතුමාට යොමු කරන ස්ථාවර නියෝග 91 ඊ ස්ථාවර නියෝග 91 ඌසා ඌඒ එනේ සියල්ල කඩ කරලා තමයි මේ චෝදනාව කරන්නේ. ඒ කඩ කරලා ඒ චෝදනා කරා. එතුමා නීති මට වඩා නීති දන්නේ නැහැ. හැබැයි මම නීතිය දන්නේ නැහැ කියලා තමයි එතුමා කතා කරන්නේ. මේ කරු කතානායකතුමනි මම සාමාන්‍ය පෙළ කළා උසස් පෙළ කරලා ව්‍යාපාර පරිපාලනයේ බාහිර උපාධිය ජයවර්ධන විශ්වබුද්ධ විද්‍යාලයේ බාහිර උපාධිය හදාලා තමයි කරු කතානායකතුමනි මම මේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා තියෙන්නේ. එතුමාට එහෙම ඇති. හැබැයි කරු කතානායකතුමනි මගේ තාත්තා කුඩුගන්ටේර නිදාස් කළා ඒ සල්ලි වලින් මා පාර්ලිමේන්තුවේ වල නැහැ. ඔබතුමා දන්නවා ඒ කාලේ කුඩුගෙන්ටන නිදාස් කරලා ඒ වගේ දේශපාලනය කරපු වගේ මම කරන්නේ නැහැ ගරු කතානායකතුමනි. අනිත් ගරු කතානායකතුමනි ඉතාලි වැදගත් ලියුමක්. මේ තියෙන්නේ තුමා ඊයේ කේ කතාව කිව්වා එතන පන්සලක් තියෙනවා කෝවිලක් තියෙනවා පල්ලියක් තියෙනවා කියලා. ඒ වගේම 2023 තුන්වෙනි මාසේ බාරගක් කරු කතා නැහැ. පන්සලක් තියේදී කෝවලක් තියේදී මම මේක සභාගත කරනවා. මේ තියෙන්නේ අනුරාධ ජයරත්න මැතිතුමා කියන මේ අම්බුලාව පන්සලේ හදලා තියෙන බාරක කරු කතා නායකතුමනි. මේක විශේෂයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව යවලා තියෙදී 2023 තුන්වෙනි මාසේ මේක අනුමත කරලා දැන් පවත්වගෙන යනවා. පන්සලක් තියෙනවා නම් කරු කතා නායකතුමනි, කෝවිලක් තියෙනවා නම්, චර්ච් එකක් තියෙනවා නම් බාරකක් තියෙන පුදුමඳ කරු කතා නායකතුමනි. ඉතින් මේ බාරක සියල්ල ඔක්කොම කරලා තියෙන්නේ චන්දසේන කියන මේ බණ්ඩලේ නියෝජිතයාගේ. ඉතින් මම මේ බොරු කියලා නැහැ. ඉතින් මම කරු එමුතුමාට කියනවා මම ඉන්න වෙලාවක ඇවිල්ලා මම කියපු දේට උත්තරේ දෙන්න. මේ බාරකක් දාන්න පුළුවන්ද මේ පන්සල කියන කාරණේත් හොයලා බලන්න කරු කතා නායකතුමනි. නිසා මේ කුඩු කන්ටේනර් ගැන ඇත්තම කියන කාරණේ සැකයක් අපිට තියෙනවා කරු කතා.
බොහොම ස්තුතියි, බොහොම ස්තුතියි. 27 ඇරේ ප්‍රශ්නේ
කරු කතා නායකතුමනි, ඔබතුමාගේ අවසරයේ පරිදි අධිකරණ ඇමතුමත් මේ සභාවේ සිටින මොහොතේ විශේෂයෙන්ම 27-2 ප්‍රශ්නයට පෙර මම වැදගත් කාරණාවක් ඉදිරිපත් කරන්නට ඕන. ඔබතුමා දන්නවා විශේෂයෙන්ම ඩන්හිල් ස්විච්, ඩන්හිල් ඩබල් කැප්සියුල්, ජෝන් ප්ලේයර් ගෝල්ඩ් ප්‍රෝ කූල් කියන සිගරට් වර්ග තුනක්. ඇත්ත වශයෙන්ම අපි හැමෝම දන්නවා සිගරට් වලින් සෞඛ්‍යයට සිදුවෙන හානිය. විශේෂයෙන්ම දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය 2016/09/1 දිනැති අංක 1982 33 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයට ප්‍රකාරව රස ගන්වන ලද දුම් වැටි විශේෂයක් වන ඩන්හිල් සිගරට් වලට එරෙහිව මාතර, අනුරාධපුර, කොළඹ යන ප්‍රදේශවල නඩු පැවරුවා. ගරු අධිකරණ ඇමතිතුමනි, විශේෂයෙන්ම මේ අධිකාරිය විසින් සිදු කරන ලද නීතිමය ක්‍රියාදාමයන් වලට එදිරිව ලංකා දුම්කොළ සමාගම අධ්‍යාචනාධිකරණයට CA රිච් 21/1 2023 දරන අංක යටතේ නඩු පවරලා ඒ සියලුම නඩු කටයුතු සැලකිල්ලට අරගෙන අභ්‍යාචනාධිකරණය විසින් 2023/11/17 වෙනි දින මීට අදාළව තීන්දුව ලබා දීලා වාචිකව පවසලා තියෙනවා. නෑ පොඩ ඉන්න, මේ වැදගත් කාරණාවක්. මේක දුම්කොළ සමාගම ක්‍රියාත්මක කරපු නඩුවක් පිළිබඳව. ඉතින් අභ්‍යාචනාධිකරණ තීන්දුව මෙතෙක් ප්‍රකාශයට තියෙනවා, වෙබ්සයිට් එකට ඇවිල්ලා නැහැ. මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරලා මොකද්ද සිදු වී තිබෙන ක්‍රියාදාමය පිළිබඳව පොඩක් හොයලා බලලා කටයුතු කරන්න.
27-2 යටතේ මේ ප්‍රශ්නේ ගේන්න
පුළුවන්. ඒ ඉල්ලීමත් සමග
දැන්
මම නෑ මම
මේ විවාදයේ වැදගත් කරුවෙමුත්
නෑ. අපේ රටේ ජනතාවගේ සෞඛ්‍යට බලපාන බරපතල ප්‍රශ්නයක් ගැන කතා කරේ. මොකද ගරු කතානායකතුමනි, මම දන්නවා මේ අපේ මේ සභාවේ කිසිම කෙනෙක් දුම්කොළ සමාගම් වලට යටත් වෙලා නැහැ. ඒ නිසා මට බාධා කරන්න එපා. මොකද රටේ සෞඛ්‍ය ශේෂ්ත්‍රය ගැන, මේ දුම්වැටි ශේෂ්ත්‍රය ගැන මේ නඩු තීන්දුවක් දීලා තියෙනවා. ඒක අභ්‍යාචනාධිකරණ වෙබ්සයිට් එකේ කියන ති කාරණා මම මේ පෙන්නුම් කළ දුන්නා.
හරි හරි.
ඒ නිසා මම දැන් මම අවතීර්ණ වෙනවා මගේ 27-2 ප්‍රශ්නයට.
ඔව් සභානායක.
කාලය අඩු කර ගැනීම විපක්ෂයෙන් කරන්න කරු කතානායකතුමා, නැත්නම් මට අපේ මන්ත්‍රීවරුන්ගේ දෝෂාරෝපණය ලක් වෙන අපිට අවස්ථාව නොදුන්නයි කියලා මේ 27-2 යටතේ ඒකට අදාළ නොවන එක වෙනත් කාරණා. ඒ පැත්තෙන් අඩු කරාට අපේ විරුද්ධතාවය යන්නේ ඕන තරම් අහුවට.
ගරු කතානායකතුමනි, අධිකරණයේ ස්වාධීනත්වය පිළිබිඹු කරමින් මෙරට අධිකරණයේ බංකොලොත්ත්වයකට පත් කිරීමට සමාවෙන්න, අධිකරණයේ ස්වාධීනත්වය පිළිබිඹු කරමින් මෙරට ආර්ථිකයේ බංකොලොත්ත්වයකට පත් කිරීමට වගකිව යුතු ආර්ථික ඝාතකින් කවුරුන්ද යන්න හෙළිදරව් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පසුගිය දිනකදී ඓතිහාසික තීන්දුවක් ලබා දුන්නා. නමුත් තවමත් මෙම වැරදි තීරණයන් ගනු ලැබූ පිරිස් රාජ්‍ය අනුග්‍රහය යටතේ සියලු වරප්‍රසාද භුක්ති විඳිමින් සිය සුපුරුදු සුඛෝපභෝගී ජීවිතය ගත කරමින් සිටිනවා. ඔවුන් මෙම තීන්දුවට ගරු නොකළද ඔවුන්ගේ වැරදි තීන්දුවලට වන්දි ගෙවීමට සිදු ඇත්තේ සමස්ත ශ්‍රී ලංකා ජනතාවට, ශ්‍රී ලාංකීය ජනතාවට. මෙම සියලු වගකීම යුත්තන්ට එරෙහිව රජයේ ගනු ලබන පියවර කවරේද යන්න පිළිබඳව මෙරට සමස්ත ජනතාව සිටින්නේ අවදියෙන්. එබැවින් මේ සම්බන්ධයෙන් රජය කිසිවිටක ලිහිල්ව ක්‍රියා කළ නොහැකි. එම නිසා මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව රජයේ කටයුතු සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව රජයේ පැහැදිලි මතය දැන ගැනීම උදෙසා මා විසින් පහත සඳහන් ප්‍රශ්න ඉදිරිපත් කරනවා. මම දන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට මේ තරම් විරෝධත්වයක්, විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය ගෝඨාභය රාජපක්ෂට, බැසිල් රාජපක්ෂට විරුද්ධව තීන්දුව මේ රටේ 120,000 ජනතාව බංකොලොත් භාවයට පත් කරන ආර්ථික අගහදයට අද දැම්ම තීන්දුව පිළිබඳව මේ තරම් විරෝධයක් තියෙනවා කියලා මම දන්නේ නැහැ. මේක හොඳයි, රටේ 120,000ම දැක ගන්නට ඕන. රටේ 120,000ම දැක ගන්නට ඕන. පුළුවන් නම් කැමරා ටික ඒ පැත්තට හරවන්න. මේ කෑකෝ ගහන අයගේ නන් ටික පෙන්න.
ඔබතුමාගේ ප්‍රශ්නේ
මුණු ටික පෙන්න.
ඌට හුඟන් දෙන්න.
මගේ ප්‍රශ්නය FR 195 23 නඩුවේ ප්‍රකාශිත පරිදි මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, PB ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්‍රල්, SR ආටිගල, WD ලක්ෂ්මන්, සමන්ත කුමාරසිංහ සහ මුදල් මණ්ඩලය විසින් මේ රටේ ආර්ථිකය විනාශ කිරීම සඳහා ගෙන ඇති පියවරයන් මගින් මෙතෙක් ආණ්ඩුවට සහ රජයට වී ඇති හානිය ඉහත කී පුද්ගලින්ගෙන් අයකර ගැනීමට පියවර ගන්නේද? එසේනම් ඔවුනට එරෙහිව ගනු ලබන පියවර මොනවාද? එකී පියවර ගනු ලබන කාලවක අනුව කවරේද? දැන් මේ ආණ්ඩු පක්ෂය කෑ ගහන්නේ රට බංකොලොත් කරපු රටේ 120,000ට වන්දි ලබා දෙනවද නැද්ද කියන එක නෙමෙයි කෑ ගහන්නේ.
දැන් අර විවාදයේ කාලය නැති වෙනවා.
පාසල් දරුවෝ ඉන්නවා.
පාසල් දරුවෝත් බලාගෙන ඉන්න හොඳයි. පාසල් දරුවන්ගේ ජන ජීවිත කාලකණ්ණි කරපු කට්ටිය තමයි මේ කෑ ගහන්නේ.
ඔබතුමා ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න
අවස්ථාව
නැති වෙනවා විවාදයට.
තව කෑ ගහන්නේ. ඉහත සඳහන් කළ පුද්ගලින්ගේ අනුදැනුම සහ අනර්ථ ක්‍රියාවන්
වලින්
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අඩු පාලන මට්ටමක පවත්වාගෙන යෑම සඳහා 2019 වසර අවසානයේ තිබූ ඩොලර් සංචිතයෙන් ඩොලර් මිලියන 7,900කට ආසන්න
මුදලක්
දිගටම
මේ අවුරුදු 30ක් රාජුණ මිනිමරු තස්තවාදී කොටිය අවසන් කරපු මහින්ද රාජපක්ෂ මැතිතුමාලට විරුද්ධව යෝජනා ගේන්න දෙන්න එපා මේ පාර්ලිමේන්තුවට. සර් මොකද්ද මේ කරන්න දන්නේ?
ඔබතුමා කරගෙන යන්න ඕන.
අර කතානායකතුමා කොහමද මගේ ප්‍රශ්නේ අතරමඟ ඔබතුමා නවත්තන්නේ?
ඔබතුමා ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න.
ප්‍රශ්නේ අහන්නේ කරුණාකරලා බාධා කරන්න එපා. මං නැවත අහනවා ප්‍රශ්නේ. ඉහත සඳහන් කළ පුද්ගලින්ගේ
කතානායකතුමනි, මේ ප්‍රශ්නේ ඉතාම වැදගත්. අධිකරණයෙන් මේ රටේ මිනිස්සු ඉන්නවා හොරුවල්ලන්න කියලා.
ඉතින් ඒක කරගෙන යන්න කියන්නේ. ඔක්කො ඔබතුමා ඉදිරිපත් කරන්නේ.
කරුණාකරලා මගේ පින්තූර දාන්න ස්ක්‍රීන් එකේ.
ගරු මන්ත්‍රීතුමා,
ඉහත සඳහන් කළ පුද්ගලින්ගේ අනුදැනුම සහ අනර්ථ ක්‍රියාවන් තුලින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අඩු පාලන මට්ටමක පවත්වාගෙන යෑම සඳහා 2019 වසර අවසානයේ තිබූ ඩොලර් සංචිතයෙන් ඩොලර් මිලියන 7,900කට ආසන්න මුදලක් දිගින් දිගටම වියදම් කිරීම තුලින් රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම.
ගරු කතානායකතුමනි, මෙයා තමයි
පොයින්ට් බෝඩ් එකක් නැහැ එතන. හරි.
අද කතානායකතුමනි,
ඔබතුමා කරගෙන යන්න.
කරුණා කරලා
ඔකට කරගෙන යන්න.
කරුණා කරලා මගේ ප්‍රශ්න ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්න. ඊහෙත සඳහන් කළ පුද්ගලින්ගේ අනුදැනුම සහ අනර්ථ ක්‍රියාවන් තුලින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අඩු පාලන මට්ටමක පවත්වාගෙන යාම සඳහා 2019 වසර අවසානයේ තිබූ ඩොලර් සංචිතයේ
ඩොලවත්ත
මිලියන 7000
අර කතානායකතුමනි ඊයේ දිනේදී ගරු විපක්ෂ නායකතුමා මේ ගරු සභාවේ ඔබතුමාගේ ආසනයට පස්සේ බලාගමු කියලා තර්ජනය කරනවා. මේ සම්පූර්ණයෙන්ම වැරදි කතාවක්. මේ ගරු ආසනයේ ඔබතුමා කතානායක ධුරේ දරන ආසනයේ ඔබතුමාට මම පස්සේ බලා ගන්නම් කියලා විපක්ෂ නායකතුමාට තර්ජනය කරන්න බෑ. මේ සම්බන්ධයෙන් පැහැදිලි විමර්ශනයක් කරන්න ගරු කතානායකතුමනි.
හරි.
අර කතානායකතුමනි ඇයි මම ප්‍රශ්නේ අහනකොට දැන් ඔබතුමා හිතාමතාම මගේ මයික් එක ඔෆ් කරවන්නේ දැන් හතරවෙනි වතාව
නෑ ඔබතුමාගේ
හතරවෙනි වතාව
ඔබතුමාව කරගෙන යන්න
කරලා මට මේ ප්‍රශ්නේ අහන්න ඉඩ දෙන්න
අහන්න
ඒ ආණ්ඩු
පක්ෂය දෙන්න
කෑ ගහන්නේ
රට බංගල දෙන්නද ඔබතුමා කරගෙන යන්න විරුද්ධ කරගෙන යන්න
නේද ප්‍රශ්නේ අහන්න අවස්ථාව දෙන්න නෑ සඳහන් කළ පුද්ගලින්ගේ අනුදැනුම සහ අනර්ථ ක්‍රියාවන් තුලින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගේ අඩුපාලන මට්ටමක පවත්වාගෙන යෑම සඳහා 2019 වසර අවසානයේ තිබූ ඩොලර් සංචිතයෙන් ඩොලර් මිලියන 7900කට ආසන්න මුදල දිගින් දිගටම වියදම් කිරීම තුලින් රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම අනර්ථය කිරීම සාපරාදී ලෙස විශ්වාසය කඩ කිරීම සාවද්‍ය පරිහරණය කිරීම සහ වරදවල් සම්බන්ධයෙන් 1982 අංක 12 පොදු දේපළ පනත යටතේ නඩු පැවරීමට නීතිපතිවරයාට උපදෙස් දෙන්නේද
නලින් බණ්ඩාර මහත්මයා නලින් බණ්ඩාර
මහත්මයා
වීඩියෝ ගත කිරීම නැතර කරන්න
මාත්‍ය මණ්ඩලය
හා උන්තරන් තියෙනවා වීඩියෝ
රජයේ විසින් ගන්නා ලද පදු සංශෝධන තීරණයක් මත දේශීය ආදායම් පදු දෙපාර්තමේන්තුවට 2020 වසර සඳහා පමණක් අයවැය යුතු උපතිබූ මුදල රුපියල් මිලියන 493,394ක මුදලක් අය කර ගැනීමට කටයුතු කර නැහැ. එමගින්
හරි
අජේත
නලින් බණ්ඩාර මහත්මයා කරුණාකරලා ඔක නතර කරන්න.
ඇතරීමට තිබූ
ඔක නතර කරන්න.
එන නිසා
හරි
ශ්‍රී ලංකා රජයට වූ බරපතල පාඩුව
නලින් බණ්ඩාර මහත්මයා කරුණාකරලා නතර කරන්න.
අද උත්තර කරුවන්ගෙන් අය කර ගැනීමට පියවර ගන්නේද? එසේනම් එම කාලවකවානුව කවරේද? පියවර නොගන්නේ නම් ඊට හේතුව මොනවාද? එසේම නඩු තීන්දුවේ 76 වන පිටුවේ සඳහන් පරිදි
කරපොත් කියන්න කරුණාකරලා මන්ත්‍රීතුමාලා යන්න
හානිය සඳහා වග කිවි යුතු වටකරුවන්ට වග උත්තර කරුවන්ට
නැගේ කරපොත් කියන්න මගේ සල්ලි අතු ගහපොත් කියන්න ඒකත් කියන්න
වග කිවි යුතු එසේම මෙම නඩු තීන්දුවේ 76 වන පිටුවේ සඳහන් පරිදි
ඔය
මෙම බදු සංශෝධනය නිසා ආර්ථිකයට සිදු
සභාවේ වැඩ කටයුතු විනාඩි 5කට නැතර කරනු ලැබේ.